SBS Audio is supported by advertising.
This holiday season, recharge with the Planet Fitness Black Card for just $1 down and $24.99 a month. So instead of fighting a stranger in the mall over a stuffed T-Rex, bring a friend for free and work out on the TRX. Instead of freezing in line for a lame holiday deal, relax in the Black Card Spa with some hydro massage feels. Instead of being trapped at your in-laws, escape to any of our 2,600 Planet Fitness locations. Sign up today for the Planet Fitness Black Card. Just $1 down and $24.99 a month. Deal ends Friday, December 6th. See club for details.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
දැන් එහෙමනම් අපි සූදානම් මේ ගෙවිලා යන සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව සුපුරුදු පරිදි අපි සඳුදා දවසේ කතා බහ කරන සතියේ ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහය ආරම්භ කරන්න. අපි එහෙමනම් දැන් ආරාධනා කරමු පුරුදු විදිහට මාධ්‍යවේදී මනෝජ් උදටියාවලට ශ්‍රී ලංකාවේ සිට අපිට එහෙමනම් මේ වෙනකොට තියෙන උණුසුම්ම තොරතුරු වාර්තා කරන්න කියලා. එහෙමනම් අපේ සුපුරුදු ආරාධනාව ඔබට යොමු වෙනවා ආයිබෝවන් කියන සුබ පැතුමත් සමගින් මනෝජ්.
ආයිබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම කතා බහ කරමු පක්ෂ නායක රැස්වීම තුලදී සාකච්ඡා වුණු කරුණු පිළිබඳව. විශේෂයෙන්ම අපි දන්නවා අලුත් රජය පත් වුණාට පස්සේ මේ වෙනකන් එක පාර්ලිමේන්තු සභාවාරයයි පැවැත්ුණේ. ලබන සතිය පාර්ලිමේන්තු සතියක් බවටත් වාර්තා වෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තුව තුල කතා කාලය සම්බන්ධව විශේෂයෙන් සාකච්ඡා වෙලා තියෙනවා පක්ෂ නායක රැස්වීමේ කියලා තොරතුරු වාර්තා වෙනවා. එහෙමනම් මොනවද ඒ පිළිබඳව අපිට දැනගන්න තියෙන කරුණු?
ඔව්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කතා කාලය සම්බන්ධයෙන් පහුගිය පාලන සමයේ වෙන තොරතුරු වාර්තා වුණා විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් වලට පාර්ලිමේන්තු ඉඩ නොලැබීම ගැන. ඒ වගේ තත්ත්වයක් ඇතුළේ අලුත් පාර්ලිමේන්තුව තේරීපත් වෙන්නේ අධිබලයක් සහිතව ජාතික ජනබල වේගය කියනවා වගේ විශාල මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් 159ක් 3/2 ඉක්මවන මන්ත්‍රීවරුන් ප්‍රමාණයක්. කොමුණත් අභිනව පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ පත් කරගත්තු අශෝක රන්වල කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පහුගිය සතියේ පැවැත්වුණා. ඒ මේ එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීමවල න්‍යාය පත්‍රය සකස් කරගන්න ආණ්ඩුව නියෝජනය කරලා හරිණි අමරසූරිය අගමැතිතුමිය, බිමල් රත්නායක, නලින් විජයතිස්ස කියන ඇමතිවරු එකතු වෙලා හිටියා. ඉතින් මේ අවස්ථාවේදී විපක්ෂය වෙනුවෙන් සහභාගී වුණු මන්ත්‍රීවරුන් සඳහන් කරලා තියෙන්නේ කතිකයින්ට රැස්වීම්වලදී වාද විවාදවලදී වෙලාවෙන් කරද්දී කොහොමද වෙලාව වෙන් වෙන්නේ කියන තැනදී ආණ්ඩු පක්ෂය කියලා තියෙනවා 80% කතා කාලයක් ඔවුන්ට අවශ්‍යයි කියලා. ඒකට හේතුව හැටියට ඔවුන් කියලා තිබුණේ මෙවර පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් ආණ්ඩුව නියෝජනය කිරීම. පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී එක්වරම ඔහුගේ විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු කියලා තියෙනවා ආණ්ඩු පක්ෂයට 60% කාලයකුත් විපක්ෂයට 40% ලෙසත් කාලය වෙන් කරන්න කියලා. ඒ අවස්ථාවේ රවු හකීම්, ජීවන් තොන්ඩමන් කියන මන්ත්‍රීවරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සහායයට ඉඳලා තියෙනවා. බිමල් රත්නායක, නලින් ජයතිස්ස සහ අගමැතිතුමිය කොමුණත් මේ යෝජනාවට විරුද්ධ වෙලා තියෙනවා. අගමැතිතුමිය කියලා තියෙනවා මේක සුවිශේෂී අවස්ථාවක් කියලා. මේ පාර්ලිමේන්තුව මෙවර ආණ්ඩු පක්ෂය විශාල නිසා කොමුණත් අවසානයේ විපක්ෂයට 40% කතා කාලයක් ලබා ගන්න පක්ෂ නායක රැස්වීමේදී තීන්දුව වෙලා තියෙනවා. ඒ අනුව දැන් ආණ්ඩුවට 60% කතා කාලයකුත් විපක්ෂයට 40% කතා කාලයකුත් ලෙස කාලය වෙන් කරගන්න පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් එකඟ වෙලා තීරණය කරලා තියෙනවා.
පසුගිය සතිය පුරාම විශේෂයෙන් සාකච්ඡාවට ලක්වුණු කාරණාවක් අපි දැක්කා සමාජ මාධ්‍යවලින්, විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් විශේෂ සම්මුඛ සාකච්ඡා පවා මේ සම්බන්ධව සංවිධානය කළ තිබුණා අපි දැක්කා. ඒ තමයි හැම අවුරුද්දෙම නොවැම්බර් මාසයේදී උතුරෙන් අපිට අහන්නට දකින්නට ලැබෙන මහවිරු සමරුව පිළිබඳව. අලුත් ආණ්ඩුව පත්වීමත් එක්ක මහවිරු සමරුමට යලිත් පණ ලැබිලා කියලා තමයි මේ තොරතුරු දසතින්ම වාර්තා වෙන්න පටන් ගත්තේ. උතුරේ මේ දේවල් සිදු වෙනවා, අලුත් ආණ්ඩුවට ඇස්කන් පියාගෙන ඉන්නට පුළුවන්ද, ඔවුන් එහෙම කරන්නේ ඇයි, මේ වගේ නොයෙකුත් චෝදනා ආණ්ඩු පාර්ශ්වයට එල්ල වෙනවා අපි දැක්කා. විවිධ පාර්ශවලින් දේශපාලනික පාර්ශවයෙන් සමාජ මාධ්‍ය පාර්ශවවලින් ඒ වගේම කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමවලදී මේ සම්බන්ධව මාධ්‍යවේදීන් විමසුම් ලැබුවා. කොහොමද දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මේ සම්බන්ධව යම් ප්‍රවෘත්ති නිර්මාණකරණයක් සමාජ මාධ්‍ය හරහා සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ පිළිබඳව යම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පවා සිද්ධ වෙලා තියෙනවා. මනෝජ්, මොකද්ද මෙහි පසුබිම් තොරතුරු? ඒ කියන්නේ මෙහෙම දෙයක් ඇත්තටම පැවැත්තිලාම නැද්ද? මේ සම්බන්ධව පසුගිය වසරවල තොරතුරු අලුතෙන් ආපහු උඩට අරගෙන මේ සිදුවුණු සිදුවීමක් විදිහට පෙන්වීමක් පමණක්ද සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට එහෙමනම් කවුද මෙහෙම අත්අඩංගුවට අරන් තියෙන්නේ? මේ වගේ තොරතුරු පිළිබඳව අපි දැනගන්න කැමති.
ඔව්, දැන් ආණ්ඩුව සිදු කරපු ප්‍රකාශයක් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට කැබිනට් ප්‍රකාශකවරයා දුන්නු උත්තර සහ ඊයේ දිනේ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු පුද්ගලයන්, ඒ ආදී වශයෙන් මේ සිද්ධිය අපිට කොටස් කීපයකට දක්වන්න පුළුවන්. දැන් මේ මහවිරු දින සැමරුම පිළිබඳව වැරදි තොරතුරු ලබා දුන්නා කියන පදනමෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ලංකාවේ තහනම් සංවිධානයක් වන LTT සංවිධානයේ නායකයාගේ රූපය සහිත ඡායාරූප වීඩියෝ Facebook ගිණුම් ඔස්සේ හෝමාරු කිරීම කියන චෝදනාවක පැත්තකින්, අනෙක් පැත්තෙන් පරණ මහවිරු සැමරුම්වල වීඩියෝ දර්ශන මේ අවුරුද්දේ මහවිරු සැමරුමේ සිද්ධ කරා වගේ දක්වලා සමාජ මාධ්‍යවල පරණ වීඩියෝ පළ කිරීම මේ ආදී කරුණු පදනම් කරගෙන පුද්ගලයන් සිය දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. වයස අවුරුදු 45ක පුද්ගලයෙක් මරදානෙන් ඔහු අද දිනේ දක්වා ආරක්ෂක බන්ධනාගාරගත කරලා තියෙනවා. අවුරුදු 50ක බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංච පුද්ගලයෙක් අරගෙන තිබුණා. ඔහුව December 4 වෙනිදා වෙනකන් ආරක්ෂිත බන්ධනාගාරගත කරා. අවුරුදු 28ක පුද්ගලයන් බද්දගමින් අත්අඩංගුවට අරන් තිබුණා. ඔහුව හෙට දවස December 3 වෙනිදා වෙනකන් ආරක්ෂිත බන්ධනාගාරගත කරා. ඒත් එක්කම අවුරුදු 35ක පුද්ගලයෙක් යාපනයේ චුන්නක්කම්බලෙන් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් පුද්ගලයන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙත් මෙහෙවීමෙන් හොයාගෙන තියෙනවා. කොමුණත් මේ සම්බන්ධයෙන් උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කරන්න අවකාශ තිබුණත් LTT ලාංඡනය නිලැඳුම් පින්තූර භාවිතා කරලා මහවිරු සැමරුම් පවත්වන්න ඉඩක් නැහැ කියලා මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහත්මිය අවධාරණය කරලා තිබුණා. එවැනි තත්වයක් ඇතුලේ මේ ව්‍යාජ පුවත් නිර්මාණය කරා කියන පදනම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විමර්ශන ආරම්භ කරලා තිබුණේ. කොමුණත් මේ සම්බන්ධයෙන් කොටි සංවිධානයේ තානම් සංවිධානයක් වෙච්ච පමණින් තමන්ගේ දරුවාගේ මරණය පිළිබඳව අනුස්මරණය කරන්න තියෙන ඉඩ අහිමි නොකළ යුතුයි කියලා උතුරේ ජනයාගේ නෑදෑයින්ට මේ වියෝවන් වෙනුවෙන් සැමරුම් කරන්න ඇති අවස්ථාව වෙනත් අර්ථකථන ඔස්සේ සංවාද දමන්න උත්සාහ කරාය කියන මේ ආදී සංවාද ගොඩක් මාධ්‍යයේ තිබුණා. කොමුණක් මහජන ආරක්ෂක ඇමතිවරයා මහවිරු සැමරුම් වලට ඉඩ දීලා තියෙනවා කියලා මේ මොකක්ද සිද්ධ කරේ කියලා කැබිනට් මාධ්‍ය හමුවේදීත් නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. එහිදී මේ තත්වය මුළුමනින් ඇමතිවරයා ප්‍රතික්ෂේප කරා. ඕකේ මහජන ආරක්ෂක ඇමතිවරයාගේ මතය ජනමාධ්‍ය නිවැරදිව වාර්තා කරලා තිබුණත් සමහර ව්‍යාජ පුවත් නිර්මාණය කරලා තියෙනවා කියලා කැබිනට් ප්‍රකාශකවරයාත් සඳහන් කරලා තිබුණා. කොමුණක් ත්‍රස්තවාදී සංවිධාන වලට සල්ලි එකතු කරන එක, ඔවුන්ට සංවිධානය වෙන්න ඉඩ දෙන එක, ලාංඡන පොඩි ප්‍රදර්ශනයේ නීතියෙන් තහනම් කියලා මහවිරු සැමරුම් වලදී ඒ වගේම මේ පුද්ගලයින් මේ තත්ත්වයන් පටලව ගන්න හොඳ නැහැ කියලා නලින් ජයතිස්ස ඇමතිවරයා සඳහන් කළා. ඕක තමයි තත්ත්වය. මහවිරු සැමරුම් සිද්ධ වුණා. සිවාජි නංගම හිටපු මන්ත්‍රීවරයා පවා වෙල්ලමුල්ල වයිකල් වලදී සැමරුම් සිද්ධ කරා. නමුත් මීට ලබා දුන්නු අර්ථකථනය මත පදනම්ව තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙලා තියෙන්නේ.
හොඳයි, ඒ සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මාධ්‍ය හමුවේ මෙන්න මේ ආකාරයට කරුණු හෙළිදරව් කරලා තිබුණා.
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මහවිරු සැමරුම් සිදු වුණා කියලා සමාජ මාධ්‍ය ජාලාවල යම් යම් ඡායාරූප ඒ වගේම වීඩියෝ දර්ශන පළ වුණා කියලා. ඒ අනුව මේ හතර දෙනාම අපි පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වුණා. සමාජ මාධ්‍ය ජාලාවලට ඔවුන් විසින් නිර්මාණය කරන ලද පැරණි ඡායාරූප යොදාගෙන කරන ලබන යම් කිසි ආකාරයක ක්‍රියාවක් කරලා තියෙනවා කියලා. මෙය දනි සංග්‍රහ 120 වගන්ති යටතේ චෝදනා කරන්න පුළුවන් කාරණයක්. ෂෙයා කරන එකත් වරදක්. එය ගැසට් පත්‍රයේ පැහැදිලිව තියෙනවා. එය ප්‍රවර්ධනයේ LTT සංවිධානයේ ප්‍රවර්ධනය කරන ආකාරය කටයුතු කරන්න බෑ. ඒ ෂෙයා කරන පුද්ගලයා ඇතනොත් නිර්මාණය කරන පුද්ගලයා හා සමානව වරදක් සිද්ධ වෙනවා.
ඊළඟට මම තොරතුරු දැනගන්න කැමතියි ජාතික ලයිස්තු මන්ත්‍රී දුර සම්බන්ධව එම පත්කිරීම් සම්බන්ධව විවිධ පාර්ශවවලින් මේ වෙනකොටත් පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව අපි දන්නවා මහමැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29ක් සඳහා අවස්ථාව තිබුණා. එයින් 18ක්ම අත්පත් කරගත්තේ ජාතික ජනබලවේගය. ඊට පස්සේ සමගි ජනබලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරි 5ක් හිමි කරගත්තා. ඊළඟට තමිල් අරිසුකච්චි එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරියක්, ඒ වගේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විදිහට සිලින්ඩර ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරි 2ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරි 1ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරි 1ක් සහ සර්ව ජන බලයේ ජාතික මන්ත්‍රී ඉදිරි 1ක් විදිහට මේ 29 මේ පක්ෂ අතර බෙදී ගියා. දැන් මේ වෙනකොට බොහෝ අය මේ තමන්ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරි වලට පුද්ගලික නම් කළාම ආරයි. හැබැයි තාමත් සිලින්ඩරේ සහ සජබේ පැත්තෙන් අපිට තව තොරතුරු ඇහෙන්න තියෙනවා. එමනම් මේ වෙනකොට තියෙන තත්වය කොහොමද මනෝජ්, මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරි පිරවීමේ කාර්ය සම්බන්ධයෙන්? මොකද අපි දකිනවා බොහෝ පක්ෂවල අභ්‍යන්තරික ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මේ කාරණේ මේ වෙනකොට.
ඔව්, සමගි ජන බලවේගයේ ඔබ කිව්වාගේ එහි මාලේකම් රජින් මදුම් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නම තමයි තවමත් යොමු කරලා මන්ත්‍රීවරයෙක් ඉදිරි උරුම දීලා තියෙන්නේ. ඉතුරු මන්ත්‍රී දුර හතරට පුද්ගලයින් නම් කරලා නැහැ. කොමුණත් දැන් ඔවුන්ගේ සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂවල ඉල්ලීම්, පක්ෂයේ මන්ත්‍රීවරුගේ ඉල්ලීම් මේවා අතර යම් ගැටීමක් ඇති නොවන විදිහට තීන්දුවක් ගැනීම දුෂ්කර වෙලා තියෙනවා කියලා තමයි පක්ෂය පැත්තෙන් වාර්තා වෙන්නේ. සමගි ජන බලය පැත්තෙන් කොමුණත් මේ මන්ත්‍රී දුර පහ සජබේට හම්බ වුණා. ඔවුන්ගේ මුලින්ම මේ ලයිස්ට්ේ නම තිබුණු රජිත් මන්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නම යොමු කරලා පත් කරා. ඉතුරු මන්ත්‍රී දුරවලට අපි දැක්ක හිරුනිකා ප්‍රේමචන්ද මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරලා තියෙනවා. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී දුර පහක් හම්බුනා නම් එකක් කාන්තාවකට ලැබීම සිද්ධ වෙන්න ඕනේ. කාන්තාවක් තෝරාපත් කරගන්නවා නම් ඒ සඳහා සුදුසුම කාන්තාව තමන් කියලා ඇය සඳහන් කරා. තුෂාර ඉන්ද්‍රිල් මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා චන්දිල්ල ඔහුට මනාපාතල ස්පන්දාකර රෙඩ්ඩි තියෙනවා. ඕකේ ලංකාවෙන් මනාප ලබාගත්තු මන්ත්‍රීවරු ගත්තොත් තමන් කුරුණෑගලින් පරාජයට පත් වුණත් ඒ මන්ත්‍රීවරු අතර මනාපාතර තමන් පළමු 10 දෙනා අතර ඉන්නවා. එහෙනම් තමන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා ඔහු ඉල්ලලා තිබුණා. කොහොමුණත් මේ සජබේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තුල දෙවෙනි නම විදියට තිබුණු පක්ෂයේ සභාපති ඉමිතියාස් බාකිර්මාකර් මන්ත්‍රීවරයාගේ නමත් මැතිවරණ කොමිසමට යොමු කරලා ඒ නම තහවුරු කරයි කියලා තොරතුරු ලැබිලා තිබුණා. තවමත් ඒ සිද්ධිය සිද්ධ වෙලා නැහැ. කොහොමුණත් මේ සතියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න නියමිතයි. ඒ කියන්නේ අරුබුදයක් ඇති නොවන ආකාරයට මේක ඉතා ඉක්මනින් විසඳ ගන්න කටයුතු කරනවා කියලා සජබේ පැත්තෙන් කියනවා. ඔවුන් එක සම්දානගත වුණු දෙමළ දේශපාලන පක්ෂ ඉන්නවා, තවත් දේශපාලන පක්ෂ ඉන්නවා. ඔවුන්ට ඉල්ලීම් ලැබිලා තියෙනවා. අර අභ්‍යන්තරයේ මන්ත්‍රීවරු ඉල්ලලා තියෙනවා. පරාජයට පත් වුණු මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ නමුත් ඒ අතර කියවෙනවා. පක්ෂයේ ජාතික සංවිධායක තී සත්නායක, එතකොට කොළඹින් නීලයිස්තු ඊළඟට හිටපු ඉරාන් වික්‍රමරත්න, මේ වගේ මන්ත්‍රීවරුන්ගේ නම් කියවෙනවා. සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා. ඉතින් මේ ඔක්කොම සංසන්දනය කරලා සලකන බලලා ඉතුරු 4 දිනාව නම් කරන්න නියමිතයි. නමුත් මේ ඉල්ලීම් වැඩි නිසා ඒ පිළිබඳ අවසන් තීරණයක් තාම ගන්න පක්ෂ නායකත්වය අපෝසත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් වැඩිපුර මේ වෙලාවේ සාකච්ඡා වෙමින් තිබෙනවා. ওই 5 දිනාවක් තාම නම් කරලා යවන්න බැරිද වගේ අදහස් වලින්.
ඔව්, අර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහෙමත් නැත්නම් සිලින්ඩර පක්ෂයේ අර්බුදය පිළිබඳවත් තොරතුරු විමසන්න කැමතියි. අපි දන්නවා රවි කරුණානායකගේ පත් කිරීම සම්බන්ධව තාමත් තියෙන අර්බුදයක්. ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරි 2ක් තියෙනවා. එතකොට එහෙමනම් අනිත් එක්කෙනා කවුරු වෙන්න පුළුවන්ද කියලා මේ වෙනකොට යම් තොරතුරු ඒ පැත්තනොත් වාර්තා වෙනවද?
ඔව්, පක්ෂයේ පැත්තෙන් දිනේෂ් ගුණවර්ධන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරියට යෝජනා වෙලා තිබුණා. නමුත් එතුමට ඒ මන්ත්‍රී දුරේ ලැබෙන්න යන පාටක් නෑ. රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නමත් එතන යෝජනා වෙලා තිබුණා. ඔහුත් ඒ තනතුර එපා කියලා තියෙන ඔවුන්ගේ කාරණා නිසා. ඊට පස්සේ කංචන විජේසේකර හිටපු ඇමතිවරයාගේ නමත් යෝජනා වෙලා තියෙනවා. ඒක තමයි බොහෝ දුරට මේ වෙනකොට සලකා බැලෙන කාරණේ බවට පත් වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දිය සංචාරය නිමා කරලාවට පස්සේ පිළිබඳ අවසන් තීරණයක් ගනී කියලා වාර්තා වෙනවා. දැනට කංචන විජේසේකර හිටපු ඇමතිවරයාගේ නම තමයි බොහෝ දුරට වාර්තා වෙන පරිදි යෝජනා වෙලා තියෙන්නේ.
හොඳයි, එහෙනම් වෙලාව ආසන්නයි, අපිට ඊළඟ විරාමයට යන්න. විරාමෙන් පස්සේ සතිය ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහයයි අපි ඊළඟ කොටස සමගින් සම්බන්ධ වෙමු තවත් තොරතුරු සමගින්.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
අපි එහෙනම් නැවතත් මේ හමුවන්නේ සතිය ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහයයි ඊළඟ අර්ධය සමගින්. මෙතනදී කතා බහ කරන්න කැමතියි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. එහෙමත් නැත්නම් රනිල් මේ සිලින්ඩර් සලකුණ යටතේ ආරම්භ කරපු බොහෝ පක්ෂවල යම් යම් කොටස් එකතු වුණු මේ පක්ෂයේ දැන් මේ වෙනකොට වාර්තා වන තවත් කාරණාවක් පිළිබඳව පොහොට්ටුවේ පිරිසක් එකතු වුණානේ රනිල් එක්ක. මනෝජ්, රනිල් එක්ක වැඩ කරපු මේ පොහොට්ටුවේ කණ්ඩායම රැස් වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මොනවද දැන් ඉදිරියේදී කරන්න ඕනි කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරගන්න. එහෙමනම් මොනවද වුන් සාකච්ඡා කළ තියෙන්නේ එතනදී?
ඔව්, දැන් අර ඔබ කිව්වාගේ සිලින්ඩරයේ ලකුණු යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වැඩ කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් වුණු, මේ වෙලාවේ මැතිවරණයෙන් පරාජයට පත් වෙලා තියෙන, හිටපු මැති ඇමතිවරු එකතු වෙලා තිබුණා කොළඹදී, ඔවුන් යම් දේශපාලන සාකච්ඡාවකට ගිහිල්ලා තිබුණා, හිටපු මන්ත්‍රීවරු 40ක් විතර මේ අවස්ථාව එකතු වෙලා තිබුණා. ඉස්සරහට කරන දේශපාලන කටයුතු ගැන ඔවුන් අවධානය යොමු කරද්දී ඔවුන් යෝජනා කරලා තියෙනවා, ඔවුන් එකතු වෙලා තියෙනවා දක්ෂිණාංශිකව හැදෙන දේශපාලන ව්‍යාපාරයකට එකතු වෙලා කටයුතු කරන්න. ඒත් එක්කම ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සමග එකතු නොවන එකඟතාවයකට ආවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්න මාධ්‍ය හමුවේ කරුණු දක්වන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. ඒකට මේ සාකච්ඡා කිරීමේ වගකීම රමේෂ් පතිරණ හිටපු ඇමතිවරයාට සහ පවිත්‍රා වන්නියාරච්චි හිටපු ඇමතිවරයාට පවරලා තියෙනවා. මේ කණ්ඩායමේ කැඳවුම්කරු විදිහට කංචන විජේසේකර හිටපු ඇමතිවරයා කටයුතු කරන්නත් නියමිතයි කියලා වාර්තා වෙනවා. නීති කටයුතු පැත්තෙන් ප්‍රේමනාත් සිද්දොලවත්ත සහ මදුර විතානගේ කියන මන්ත්‍රීවරු කටයුතු කරන්න සූදානම් ඉන්නවා කියලත් වාර්තා වෙනවා. යනුව දිගින් දිගටම ඔවුන් රැස් වෙලා ඔවුන්ගේ දේශපාලන කණ්ඩායම ශක්තිමත් කරගන්න පොහොට්ටුවෙන් ඉවත් වෙලා සිලින්ඩරයට ආපු මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත් වුණු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරමින් ඉන්නවා කියලයි තොරතුරු තියෙන්නේ.
හොඳයි, ඒ අතරතුරේදී පොහොට්ටුවත් නිකන් ඉඳලා නැහැ. පොහොට්ටුවේ මේ වෙනකොට ක්‍රියාකාරී කණ්ඩායම් එකතු වෙලා ඉදිරි පොහොට්ටුවේ ප්‍රතිසන්දහන කිරීමේ වැඩසටහන පිළිබඳවත් ඔවුනුත් සාකච්ඡා කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. එහෙමනම් පොහොට්ටුවේ ඉදිරි ගමන කොයි වගේ වේවිද කියලා යාම අපිට දල අදහසක් ගන්න පුළුවන් මේ සාකච්ඡා කරපු කරුණු හරහා. මොනවද අපිට දැනගන්න පුළුවන් වෙන්නේ හිදී මනෝජ්?
ඔව්, දැන් පොහොට්ටුවේ මේ පාර නියෝජනය තරුණ මන්ත්‍රීවරු 3 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඩී.වී. චානක හම්බන්තොට මන්ත්‍රීවරයා, එතකොට නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයා, ඒත් එක්කම ගාල්ල දිස්ත්‍රික්කේනුත් මේ පාර නවක මන්ත්‍රීවරයෙකුට අවස්ථාව හම්බ වුණේ. හැබැයි ඩී.වී. චානක මන්ත්රීවරයා, කංචන විජේසේකර මන්ත්‍රීවරයා ඇතුළු ඔවුන් කණ්ඩායම පළාත් සභාවයකට වැඩ කරපු කට්ටිය දැන් එතකොට ගෑස් සිලින්ඩරේ ලකුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන කණ්ඩායමේ ඉන්නවා කංචන විජේසේකර හිටපු ඇමතිවරයා සහ අනුරාධ ජයරත් හිටපු රාජ්‍ය ඇමතිවරයා. මේ කණ්ඩායමම පොහොට්ටුවේ වැඩ කරපු තරුණ මන්ත්‍රීවරු. එතකොට ඔවුන්ට අදහස් වශයෙන් යම් ආකාරයෙන් ගැළපීමක් තියෙනවා, බොහොම කිට්ටුවෙන් වැඩ කරපු අය. ඉතින් ඉදිරියේදී දේශපාලනයේ හැසිරීම පිළිබඳව සාකච්ඡා කරන්න, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුත්ත සිද්ධ කරන්න නාමල් රාජපක්ෂ පක්ෂයේ ජාතික සංවිධායකවරයා යම් වැඩ කොටසක් ආරම්භ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ගෑස් සිලින්ඩරයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන් එක්ක සාකච්ඡා පවත්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ප්‍රතිපත්තිමය කාරණා මත එකඟ වෙලා වැඩ කරන්න කැමති පක්ෂයේ හැරගිය කණ්ඩායම් ආයිමත් පක්ෂයට එකතු කරගන්නත් සූදානම් කියලා වාර්තා වෙනවා. ඒ වගේම වමේ තරුණ කණ්ඩායම ශක්තිමත් කරන්නත් පොදු ජන පෙරමුණ කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. ඔවුන් දැන් මේ වෙනකොටත් ගම්බලට ගිහිල්ලා ගම් වතුර ආදී තත්වයන්ගින් පීඩාවට පත්තු ජනතාවට සාන සලසන්න බලාපොරොත්තු වෙනවා. යාපනය, රත්නපුර වගේ ප්‍රදේශවල ඒ තත්වයන්ට ඔවුන් මූලිකත්වය දීලා කියලා තොරතුරු වාර්තාවෙන් බැලුවොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එහි ජාතික සංවිධායකවරයා විදිහට දැනට පාර්ලිමේන්තුවේ ඉන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් නැවතත් ප්‍රතිසන්දහන ගත වෙන්න ඔවුන් ආයිමත් එක්ව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ.
අවසාන වශයෙන් අවධානයට ලක් කරමු තවත් ප්‍රමුඛ වශයෙන් අවධානයට ලක්වෙමින් කතාබහට ලක්වෙමින් පක්ෂ විපක්ෂ මතවාද වලට භාජනය වෙමින් තියෙන කාරණාවක් පිළිබඳව. ඒ තමයි ආණ්ඩු පක්ෂය, වර්තමාන රජය, මේ මන්ත්‍රීවරුන්ගේ තියෙන යම් වරප්‍රසාද පිළිබඳව සාකච්ඡා වෙන කාරණා පිළිබඳව. අපි දැක්ක ඇතැම් කරුණු මැතිවරණ පොරොන්දු විදිහටම ඔවුන් ලබා දීලා තිබුණා. ස්වේච්ඡාවෙන් වැඩ කරනවා, ඔවුන්ගේ මන්ත්‍රී වැටපොවුන් ලබා ගන්නේ නැහැ, සුඛෝපභෝගී වාහන භාවිතය පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා, මේ වගේ කරුණු. හැබැයි දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ඊටත් මෙහාට ගිහිල්ලා තවත් කරුණු පිළිබඳව සාකච්ඡා වෙමින් තියෙනවා කියලා. මන්ත්‍රීවරුන්ගේ මේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ක්‍රමය ආදී කරුණු පිළිබඳව. ඒ වගේම අර මන්ත්‍රී නිවාස ප්‍රශ්නයත් දැඩි ලෙසින් කතාබහ වෙන කාරණාවක්. මේ පිළිබඳවත් අපිට මේ වෙනකොට තියෙන කරුණු ආශ්‍රයෙන් අලුත් තොරතුරු ඔබෙන් දැනගන්න කැමතියි අවසාන වශයෙන් මනෝජ්.
ඔව්, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට පහසු කිරීම සම්බන්ධයෙන් වන නීති සකස් කරන්න ඉතා ඉක්මනින් කටයුතු කරනවා කියලා වසන් සමරසිංහ ඇමතිවරයා ඒ දිනේ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මාදිවල නිල නිවාස ලබා දෙන්නේ පාර්ලිමේන්තු කාලයේදී අදාළ රාජකාරිය සඳහා රැඳීන ස්ථානයක් අවශ්‍ය වීම කියන පදනමින් කියලත් ජාතික ජන බලවේගය අවධාරණය කරනවා. කොමුණක් මේ නිවාස ලබා ගන්න මන්ත්‍රීවරු 100ක විතර පිරිසක් අයදුම්පත් ඉදිරිපත් කරලා තියෙනවා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 70ක විතර පිරිසක් ඒ අතර ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. දැනට මාදිවල නිවාස සංකීර්ණයේ ඉවත් නොවී ඉන්න හිටපු මන්ත්‍රීවරුන් පිරිසකට හඩිනමින් ඉවත් වෙන්න කියලා පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දීලා කියලා තොරතුරු වාර්තා වෙනවා. තුන්වෙනිදා කෙට දවසේ තමයි මේ නිවාස වෙන් කිරීම ආරම්භ කරන්න නියමිත වෙලා තියෙන්නේ. කොමුණක් මේ අලුත් මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න මේ නිවාස සංකීර්ණයේ මේ දවස්වල අලුත් වැඩියා කරමිනුත් තියෙනවා. ඉතින් මේ අනුව නිවාස වුන් ලබා ගත්තත් ඒ නිවාස ලබා දෙන්නේ පාර්ලිමේන්තු කාලයේදී රාජකාරිය සඳහා රැඳී ඉන්න අවශ්‍යතාවය මත පමණක් කියලා වුන් වාර්තා කරනවා. අපි දැක්කා ජාතික ජන බලවේගයේ පැත්තෙන් කියනවා එක ගෙදරක එක මන්ත්‍රී කෙනෙක් නෙමෙයි කාමර තුනක් විදියට හදාගෙන මන්ත්‍රීවරු 3 දෙනෙකු වුණාට එක නිවාසයක ඉන්න පුළුවන් විදියට ඒවා භාවිතා කරන්න පුළුවන් වගේ අදහස වුන් කියලා තිබුණා. යනු ඉදිරියේදී ඉල්ලීම මත මේ මන්ත්‍රී නිවාස බාර දෙවි ඔවුන්ගේ පදනම මොකක්ද කියලා ඒ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා දැනටමත්.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ ලාංකීය දේශපාලනයේ ප්‍රමුඛතා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. SBS සිංහල සේවයේ සමගින් සම්බන්ධ වීම පිළිබඳව හෙට අපි ඔබව හමු වෙනවා අපේ සාමාන්‍ය ප්‍රවෘත්ති යාවත් කාලීන කිරීමේ විශේෂාංගයේ මෞබුමෙන් පුවත් විශේෂාංගයේදී. එහෙමනම් එතෙක් අපි ඔබට ආයුබෝවන් කියමින් සමුදෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දිලෘක්ෂි. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.